SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද ලෝවට විශේෂාංගය අපි ආරම්භ කරන්නේ ඉතාමත්ම උණුසුම් කාරණා කිහිපයක් මූලික කරගෙන. මුලින්ම අපි ඇමරිකාවත් ශ්‍රී ලංකාවත් අතර තියෙන සම්බන්ධතාවයේ කොයි වගේද මේ වෙනකොටත් කියන කාරණාව ඉස්මතු වන තවත් එක්තරා අන්දමේ ප්‍රවෘත්තියකින් කතාව පටන් ගනිමු. සුපුරුදු විදිහට ලෝවට විදේශ විත්ති සමාලෝචනයේට ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානම්ින් සිටින්නේ. අමල් ඔබට ආයුබෝවන්. අපිට අලුතින්ම වාර්තා වෙනවා ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමරිකානු ආධාර 92%කින් කපා හරින්න ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු යෝජනාවක් ව්‍යර්ථ වෙලා ගිය ආකාරයක් පිළිබඳව. ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වෙනකොට ශ්‍රී ලංකාවේ වාසීන් බොහෝ දිනක් සතුටට පත් වුණා. හිටපු ඔබාමා පාලනය යටතේ ශ්‍රී ලංකාවට තිබුණේ දැඩි පීඩනය ඉවත් වෙලා වඩාත් මිත්‍රශීලී ප්‍රතිපත්තියකට ආධාර අනුබල ලබාගත හැකි ක්‍රමෝපායකට ගමන් කරන්නට ට්‍රම්ප් ප්‍රතිපත්ති ඉවහල් වේවි කියලා. හැබැයි මේ ඇහෙන කතත් එක්ක ට්‍රම්ප් ලංකාව සම්බන්ධයෙන් කොතනද ඉන්නේ කියන ප්‍රශ්නෙත් අපිට නැගිනවා. අමල් අපි ටිකක් කතාබහ කරමුකෝ ඇයි ට්‍රම්ප් මේ වගේ තීරණයක් අරගෙන තියෙන්නේ කියලා ලංකාව සම්බන්ධයෙන්.
ඇත්තටම ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියේ මූලික කරුණක් වෙලා තියෙන්නේ ඇමරිකාව කේන්ද්‍ර කරගෙන සියලුම දේවල් ඇමරිකාව ආශ්‍රිතව ක්‍රියාත්මක කරනටත් අනෙකුත් රටවල් වලට ඇමරිකාව විසින් ලබා දෙන ආධාර අඩු කිරීමටත්. මේක ඇත්තටම ඇමරිකාවේ වියදම් අඩු කර ගැනීමේ පියවරක් හැටියට තමයි මේ විදේශ ආධාර කප්පාදුව ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරලා තිබුණේ. ඇත්තට ඔහුගේ ඡන්ද පොරොන්දුවක් මේක. ඉතින් ඒ අනුව ක්‍රියා කරමින් තමයි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව සඳහා ඇමරිකාව ලබා දෙන ඒ ආධාර සම්බන්ධයෙන් ඔහු මේ යෝජනාව කළා තියෙනවා. මේක ඇත්තටම ශ්‍රී ලංකාව පමණක් ඉලක්ක කරගෙන කරපු කාරණාවක් නෙමෙයි. අනෙකුත් රටවල් සම්බන්ධිනුත් මේ විදිහටම මහ පරිමාණයෙන් ඒ ආධාර කප්පාදුව කරලා තියෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔබ කිව්වා වගේ 92% දැනට ලබා දෙන මුදලින් අති විශාල ප්‍රමාණයක් කපා හැරීමට තමයි ඔහු යෝජනා කරලා තියෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ආපු වෙලාවෙදන් ශ්‍රී ලංකාවේ බලධාරීන් හුඟක් බලාපොරොත්තු වුණා ඇමරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුභවාදී විදියට කටයුතු කරාවි කියලා. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඇඟිලි ගැසීම් අවරම කිරීමත් ඒ වගේම ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාරත් වැඩි වෙයි කියන බලාපොරොත්තු තිබුණා. නමුත් ඔහුගේ ඡන්ද පොරොන්දු ප්‍රකාරවක තමයි ඔහු මේ විදිහට යෝජනා කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර කප්පාදු කරන්න. ඒ කෙසේ වෙතත් ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ කොමිටි ඔෆ් ක්විසින් මේ පිළිබඳ ඔවුන්ගේ අදහස් ලබා දීමේදී ඔවුන්ගේ නිගමනය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවට ලබා දෙන මුදල ඩොලර් බිලියන 43ක වගේ ආසන්න ප්‍රමාණයක්. මේක ඔවුන් විදේශ ආධාර හැටියට ලබා දෙන මුළු ප්‍රමාණයෙන් ඉතාමත්ම සුළු මුදලක් නිසා මේක තවදුරටත් කප්පාදු කිරීම සුදුසු නැහැ කියන නිර්දේශය තමයි ඔවුන් ලබා දීලා තියෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ඊට කලින් අවුරුද්දව ලබා දුන්න විදිහටම ඒ ආධාර ලබා දීමට තමයි සෙනෙට් මණ්ඩලය යෝජනා කරලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් බලපුවාම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම මෙතනදී අපුණ ගන්න සිද්ධ වෙනවා. ඔහුට අවශ්‍ය වුණත් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර අඩු කරන්නට ඒකට සෙනෙට් මණ්ඩලය දැන් අනුමැතිය ලැබිලා නැහැ. මෙතන සෙනෙට් මණ්ඩලයේ දිරිසව ඔහු පෙන්වා දීලා තියෙනවා ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඇත්තටම ඉතාමත්ම වැදගත් ස්ථානයක තමයි ශ්‍රී ලංකාව පිහිටා තියෙන්නේ. බටහිර සිට අපරදිග දක්වා ගමන් කරන මුහුදු මාර්ග ශ්‍රී ලංකා මුහුද හරහා රැටී තියෙන අවස්ථාවක ශ්‍රී ලංකාව ඇමරිකාවේ මිත්‍රශීලීකමක් හැටියට තවදුරටත් සිටිය යුතුයි කියන කාරණාවත් මේ සෙනෙට් මණ්ඩලයේ පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඇමරිකාවේ යුද වියදම් දිහා බලපුවාම ඔවුන්ගේ එක යුද ගුවන් යානයක යන මුදලෙන් 50%කට වඩා අඩු මුදලක් තමයි මේ විදිහට ශ්‍රී ලංකාවේ ආධාරයට ලබා දෙන්නේ. ඉතින් එය තවදුරටත් අඩු කිරීම හොඳ දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම ඇමරිකාවට අවශ්‍යදායක දෙයක් හැටියට පෙන්වලා දීලා සෙනෙට් කොමිටුව මේ විදිහට මේ තීන්දුව අරගෙන තියෙනවා.
ඇමරිකාව පිළිබඳව කතාබහ කරද්දී තවත් සුවිශේෂී කාරණාවක් පසුගිය සතියේදී සිදු වුණා. ඔබ දන්නවා මේ වෙනකොටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකාවත් ඇමරිකාවත් එකතු වෙලා ඒකාබද්ධ යෝජනාවලියක් විදිහට එකඟතාවන් ගොනු කරලා තිබුණා මේ මානව හිමිකම් කඩවීම හා සම්බන්ධ වන ප්‍රශ්නේදී. ශ්‍රී ලංකාවේ හමුදාවන්ට එරෙහිව මේ වෙනකොට නැගිලා තියෙන චෝදනාව පිළිබඳව දැන් එතකොට පසුගිය සතියේදී ආරම්භ වුණා මානව හිමිකම් කොමිසමේ 36 වෙනි සැසිවාරය. එහිදී මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සයිද්‍රා දල් හුසෙන් ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කළ එක්තරා වරක තාමත් ඉදිරිපත් කළ තියෙන යෝජනාවලි යහුසුලුව ක්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකා රජය සමත් වෙලා නැහැ කියලා පැහැදිලි කාල රාමුවක් අවශ්‍යයි කියලා තමයි මානව හිමිකම් මහ කොමසාරිස්වරයා එහිදී සඳහන් කළේ. අමල්, මේ කාරණාව ඉතාමත්ම සැලකිය යුතු කාරණාවක් බවට පත් වෙනවා. මේ මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාව පිළිබඳව මේ වගේ කාලවකවානුවේදී මුළු ලෝකෙම අවධානය යොමු වෙලා තියෙන කාලවකවානුවක මහ කොමසාරිස්වරයා කරපු ප්‍රකාශය. මේ ප්‍රකාශය හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය කොයි වගේ අවබෝධයකද ඉන්නේ ශ්‍රී ලංකාවේ මේ සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳව, ඒ වගේම ශ්‍රී ලංකා රජය මොකක්ද මේ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර, මේ සම්බන්ධව තියෙන වටපිටාව පිළිබඳවත් මා කැමති මීළඟට කතා බහ කරන්න.
ඔව් දිලුක්ෂ, ඇත්තටම මෙතන මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අලුත්ම සැසිවාරයේදී ඒ සමාරම්භක දේශනය ඉදිරිපත් කරපු සයිඩ් කුමරු, ඔහු ශ්‍රී ලංකාව ගැන ඇත්තට කෙටි සටහනක් කළා. ශ්‍රී ලංකාව 2015 මාර්තු මාසයේදී ලබා දුන්නු පොරොන්දු, එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට කියලා තිබුණ කාලවකවානු සඳහන් කළ තියෙන මෙන්න මේ ආකාරයට යුද අපරාධ සම්බන්ධයෙන්ුත්, ඒ වගේම අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ුත් කටයුතු කරනවායි කියලා. ඉතින් මෙතනදී සයිඩ් කුමරුගේ මේ අලුත්ම ප්‍රකාශයෙන් ඔහු මානව හිමිකම් කවුන්සලයට දන්වා සිටියේ ශ්‍රී ලංකාව මේ කටයුතු ඉෂ්ට කිරීමේදී මන්දගාමී ස්වරූපයකින් කටයුතු කරපු බවත්, පොරොන්දු වෙච්ච හුඟක් දේවල් මේ වෙනකොටත් ක්‍රියාත්මක කළ නැහැයි කියලා. ඉතින් මෙතන එක ප්‍රධාන කාරණාවක් හැටියට ඔහු ඉස්මතු කළා පෙන්නවා, අතුරුදහන් වුවන් පිළිබඳ රජය විසින් ස්ථාපිත කරනවයි කිව්ව කාර්යාලය තවමත් ස්ථාපිත කරලා නැහැ. ඒක ඇත්තටම ශ්‍රී ලංකාවේ සංහිඳියාව, ඒ වගේම මේ යුද්ධය තියෙන කාලෙත්, ඒ වගේ යුද්ධෙන් පස්සෙත් අතුරුදහන් වුවන් පිළිබඳව ඒ කරුණු කාරණා සොයා බලන්නට මේ කාර්යාලය අවශ්‍යයි කියන එක අවධාරණය කරා. සයිඩ් කුමරු මේ ප්‍රකාශය කරලා හරියටම පැය 24ක් යන්න කලින් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ අතුරුදහන් වුවන් පිළිබඳ ඒ කාර්යාලය බලගන්වලා ඒක ක්‍රියාත්මක කරනවා. ඒක ඇත්තටම අද ඉඳලා ක්‍රියාත්මක වෙන ආකාරයට ඔහු ඒ ගැසට් නිවේදනය නිකුත් කළා. මේ අවුරුද්ද මුලදී ශ්‍රී ලංකාව තව අවුරුදු දෙකක කාලයක් ඉල්ලා සිටියා මානව හිමිකම් කවුන්සලින් පොරොන්දු වෙච්ච කාරණා ඉෂ්ට කිරීමට. තවත් අවුරුදු දෙකක කාලයක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට ඒ කියලා ඒ කාලය දැන් ලබා දීලා තියෙනවා. නමුත් මෙතෙක් ඇති වෙච්ච ප්‍රගතිය දිහා බලපුවාම ඒක සෑහීමකට පත් වෙන්න බැහැයි කියන කාරණාව තමයි සයිඩ් කුමරු ප්‍රකාශ කළේ. ඉතින් මෙතනම බහානකම කාරණාව හැටියට ඔහු ඉස්මතු කරේ මේ විදිහට ශ්‍රී ලංකාව මන්දගාමී ස්වරූපයෙන් තවදුරටත් කටයුතු කරනවා නම් ජාත්‍යන්තර ප්‍රජාවට ඍජුව මැදිහත් වීමේ අවශ්‍යතාවයක් ඇතිවන්නට පුළුවන් කියලා ප්‍රකාශ කළා. ඉතින් මේක ඇත්තටම ශ්‍රී ලංකාවට බොහොම දරුණු ගණයේ අනතුරු ඇඟවීමක්. ශ්‍රී ලංකාව යුද අපරාධ සම්බන්ධයෙන් ඒ නිසි පියවර නොගන්නවා නම් ජාත්‍යන්තර ප්‍රජාවට කෙලින්ම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වෙන්නට, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට අතපවන්නට මාර්ගය සකස් කර ගැනීමේ ඒ පළවෙනි අදියරක් හැටියටත් මේ සයිඩ් කුමරුගේ ප්‍රකාශය අපිට දකින්න පුළුවන්.
අමල්, එතකොට ඔය මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ආරම්භ වෙන්නට කලින් ඉඳන් මීට කලිනුත් අපි මේ විශේෂඥයනුත් කතා බහ කළා, හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතාට එක්තරා රාජිනවන සංවිධානයක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ හිටපු නීතිඥවරියක් වන යස්මින් සූකා විසින් ඉදිරිපත් කරපු ඒ යුද අපරාධ චෝදනාවලිය පිළිබඳවයි. එහිදී අපි සඳහන් කළා බ්‍රසීලය, අර්ජන්ටිනා වගේ රටවල් ඔහුට එරෙහිව ඒ උසාවියලේ යුද අපරාධ නඩු පවරන්නට සූදානම් වෙලා හිටියා. සුරිනාම් වගේ රාජ්‍යයන් මේවා ප්‍රතික්ෂේප කළා. මේවා අපි මේ විශේෂාංගයට කතා බහ කළා. ඊට පස්සේ අපි දැක්ක ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව විශාල මතවාදයක් ගොඩනැගෙනවා ෆීල්ඩ් මාර්ෂල් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ යම් යම් ප්‍රකාශ ඔස්සේ. ඊට පස්සේ බොහෝ දෙනෙක් කතා බහ කරපු කාරණාවක් තමයි මේ දැන් ආරම්භ වෙලා තියෙන 36 වෙනි සැසිවාරයේදී මේ හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව හිටපු යුද හමුදාපති වන සරත් ෆොන්සේකා මහතා කරන ප්‍රකාශය යම්කිසි ආකාරයකට අවාසි සහගත වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවට දැනට එල්ල වෙලා තියෙන මේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කියලා. දැන් මෙවර සැසිවාරයේදී ඔය සම්බන්ධව අවධානයක් යොමු වෙලා තිබුණද මානව හිමිකම් කවුන්සිලේ?
දෙලක්ෂ, අතරම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සවිස්තරව කරුණු සාකච්ඡාවට භාජනය වෙන්නේ මේ මාසේ අන්තිම විතර වෙනකොට සමාරම්භක අවස්ථාවේදී කරපු ප්‍රකාශයේ ශ්‍රී ලංකාව ගැන තියෙන ඇත්තටම පරිච්ඡේද දෙකයි, ඉතාමත් කෙටි පරිච්ඡේද දෙකක් පමණයි තියෙන. ශ්‍රී ලංකාව මේ කරුණු ඔවුන් බලාපොරොත්තු වෙන තරම් ශීඝ්‍රයෙන් මේක කරන්නේ නැහැ කියන එක. නමුත් ජගත් ජයසූරිය හිටපු හමුදාපතිවරයා සම්බන්ධයෙන් ඇත්තටම මාධ්‍ය ප්‍රචාරය වුණේ ඔහුට විරුද්ධව උසාවියවල නඩු පවරලා තියෙනවා කියලා, විශේෂයෙන් බ්‍රසීලයේ සහ ආජන්ටිනාවේ. පසුව දැන් ඒ පිළිබඳ ඇත්තටම ශ්‍රී ලංකා රජය පැහැදිලි කිරීමක් කළා තියෙනවා. මේක ඇත්තටම නඩු පැවරීමක් නෙමෙයි, ඔහුට විරුද්ධව බ්‍රසීලයේ සහ ආජන්ටිනා කියන රටවල් දෙකේ පොලිසියට පැමිණිලි දෙකක් ලැබිලා තියෙනවා පමණයි කියලා. එතකොට ඔබ කිව්වා වගේම සුරිනාම් රාජ්‍යයේ මේ පැමිණිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කරා. නමුත් අනෙකුත් රටවල්ද මේ පැමිණිල්ල බාර ගත්තට ඒ පැමිණිල්ල ඇත්තටම විභාගයට ගන්නවද නැද්ද කියන කාරණාව පිළිබඳ ඔවුන් නිශ්චිතව ප්‍රකාශයක් කළා නැහැ. ඉතින් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය වෙලා තියෙන මේ කාරණාව ජෙනරල් ජගත් ජයසූරිය අපහසුතාවයට පත් කිරීමට කරපු පැමිණිල්ලක් මිසක් සත්‍ය වශයෙන්ම පරීක්ෂණයක් බලාපොරොත්තුවෙන් හෝ යුද අපරාධ සම්බන්ධයෙන් ඒ සෙවීමක් කිරීමට කරපු පැමිණිල්ලක් නෙමෙයි. මෙතන ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රිකයෙකුව අපහසුතාවයට පත් කිරීමට කරපු එකක් පමණක් හැටියටම තමයි ශ්‍රී ලංකා රජය මේ වෙලාවේ සලකලා තියෙන්නේ. ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ඒ අර්බුදකාරී තත්ත්වය කිසිම විදිහකින් මේ මානව හිමිකම් කවුන්සිලේ කටයුතු වලට බලපායි කියලා හිතන්නට බෑ. මොකද ඒක ඊට වඩා පරිබාහිරව කාරණාවක්. ජගත් ජයසූරිය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලේ ශ්‍රී ලංකාවට විරුද්ධව පැමිණිල්ලක් සඳහන් වෙච්ච බවක් අපිට දැනගන්නට නැහැ.
අපේ මීළඟ කතාබහටත් ඇමරිකාව සම්බන්ධ වෙනවා. ඇමරිකාවේ ටෙක්සාස්, ෆ්ලොරිඩා කියන ප්‍රාන්තවලට දැඩි ලෙසින් බලපාලා තියෙන, ඒ වගේම ඇමරිකාව ආශ්‍රිත කැරිබියන් දූපත්වලට දැඩි ලෙසින් බලපාලා තියෙන හරිකේන් ඉර්මා කුණාටුවෙන් කොයි වගේ ව්‍යසනයක්ද මේ වෙනකොට ඇති කරලා තියෙන කියන කාරණාව විමසා බැලීම වටිනවා. අමල්, මොන වගේ තත්වයක්ද ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා මේ වෙනකොට සඳහන් කරමින් තියෙන්නේ මේ ව්‍යසනකාරී වාතාවරණයේ අලුත්ම තත්වය සම්බන්ධයෙන්?
දිරක්ෂි, මේ ෆ්ලොරිඩා වල ඇත්තටම මේ වෙනකොට මරණ 20ක් වාර්තා වෙලා තියෙනවා. මේ මරණ 20ේ සුවිශේෂ කාරණාවක් වෙන්නේ ඇත්තටම වැඩිහිටි නිවාසයක මරණ 8ක් තිබුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. මේක මේ කුණාටුව නිසා ඇතිවෙච්ච විදුලි ඇනහිටීම් බලපෑම නිසා මේ විදිහට මේ වැඩිහිටි නිවාසයේ 8 දෙනෙක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වුණා කියලා විශ්වාස කරනවා. නමුත් ඒ පිළිබඳ පොලිස් පරීක්ෂණයකුත් ආරම්භ කරලා තියෙනවා. ඔවුන් සම්බන්ධයෙන් නිසිපියවර අරගෙන තිබුණද නැද්ද කියන කාරණාව. ඒ එක්කම ඇමරිකානු බලධාරීන් කියා සිටින්නේ අති විශාල විනාශයක් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා මීට කලින් ටෙක්සස් ප්‍රාන්තයේ ඒ ඇතිවෙච්ච කුණාටු සහ ජල ගැලීම් නිසා එතන වෙලා තියෙන පාඩුව මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 285කට වැඩි මුදලක් හැටියට ඇස්තමේන්තු කරලා තියෙනවා. අපි ශ්‍රී ලංකාව එක්ක සැසඳුවොත් ශ්‍රී ලංකාවේ ජල ජාතික නිෂ්පාදනය වගේ 5 ගුණයක් වගේ ප්‍රමාණයක් තමයි ඒ ටෙක්සස් ප්‍රාන්තයට වෙච්ච හානිය. ෆ්ලොරිඩා වල ඒත් ඊහා සමානව ඊට කිට්ටු විනාශයක් වෙලයි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
අමල්, අපි සමස්තයක් වශයෙන් ගත්තාම කොයි වගේ ජීවිත හානි සංඛ්‍යාවක් සහ දේපළ හානි සංඛ්‍යාවක් සිදු වෙලා තියෙනවද මේ ඇමරිකාව සහ මේ කැරිබියන් දූපත් ආශ්‍රිතව?
දැනට දැනගන්න තියෙන විදිහට 70%කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තිනවා. ඒකෙන් භාගයක් විතර ඇමරිකාවේ ප්‍රධාන භූමිය තුල, ඒ කියන්නේ ටෙක්සස්, එතකොට ෆ්ලොරිඩා ඒ සහ ඒ ආශ්‍රිත තියෙන ප්‍රාන්තවල පුද්ගලයන් 30ක් 35ක් වගේ, ඒ එක්කම අනෙකුත් අය ওই කැරිබියන් කුඩා දූපත්වල ජීවිතක්ෂයට පත් වෙච්ච ඔක්කොම 70%කට අධික පිරිසක් තමයි මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ඊට වඩා වැඩි පිරිසක් එක්ක තුවාල ලැබලා එහෙම නැත්නම් අනිකුත් ආපදා නිසා ආරක්ෂිත ස්ථානවලට ගෙනihin තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත ගණනකට ඔවුන්ගේ නිවාස අහිමි වෙලා තියෙනවා.
ඔබට මතක ඇති අපි ගිය සතියේදී මියන්මාරයේ මුස්ලිම් සම්භවයක් සහිත සුළුතර ජන කොට්ටාශයක් වන රොහිංයාවරුන්ට ඇතිවෙලා තියෙන ඉරණම පිළිබඳව කතා බහ කළා. එහිදී අපි මතක් කළා, ඔබට මතක ඇති, මියන්මාරයේ රකින් කියන ප්‍රාන්තයේ තමයි මේ රොහිංයාවරුන් බහුතරයක් සිටින්නේ. ඉතින් ඔවුන්ගේ මේ සුළුතර ජන අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා ඔවුන් මේ වෙනකොට කැරලිකාර තත්වයකට පත් වෙලා තියෙනවා. මේ කැරලිකාර පිරිස් මර්ධනය සඳහා මියන්මාර් රජයේ හමුදාවන් උත්සාහ ගන්නවා කියලා තමයි මියන්මාරයේ පැත්තෙන් නැහැනේ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාරයේ සිදුවන රොහිංයාවරුන්ට එරෙහිව සිදුවන මේ ජනඝාතනය පිළිබඳව දැඩි ලෙසින් කතා බහ වෙමින් පවතින කාලවකවානුවක් මේක. මියන්මාරය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන අවධානය පිළිබඳවත් මා ඊළඟට කතා බහ කරන්න කැමතියි.
දිලුක්ෂි, මහලේකම් ගූතරේස් මේ වෙනකොට මියන්මා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. සටන් අවම කරලා දැනට මියන්මාරෙන් පලා ගිය 104කට විතර ආසන්න ඒ රොහිංයාවරුන්ට නැවතත් මියන්මාරයට පැමිණීමට ඉඩ සලස්සන්නයි කියලා ඉල්ලීමක් කරලා තියෙනවා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා. බංග්ලාදේශයට පැමිණිච්ච සරණාගතයන් පමණක් නෙවෙයි, මෙතන බෞද්ධ සහ හින්දු සම්භවයක් තියෙන මේ අර්බුදේ නිසා අවතැන් වෙච්ච පිරිසක් රට තුලත් අවතැන් වෙලා තියෙනවා. රට තුල සරණාගතයන් හැටියට ජීවත් වෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් සම්බන්ධයෙන්ුත් මේ අවශ්‍ය සහන කටයුතු සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්, ඒ වගේම අනෙකුත් ජාත්‍යන්තර ආයතනවලටත් ඒ අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාරෙන් මේ වෙනකොට ඉදිරි කරලා තියෙනවා.
තවත් විශේෂිත කතාවක් විදිහට අපිට ආරංචි රාමල්, මේ මියන්මාරයේ නාමිකව නායිකාව විදිහට කටයුතු කරන, නමුත් බහුතර බලය අතේ තියෙන අවුන් සාන් සූචි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ රැස්වීම මාලාවට සහභාගී නොවෙන්නට තීරණය කළ තියෙනවා කියලා මේ තත්වයේ මත. ඒ සම්බන්ධව මොන වගේ කතාබහක්ද අන්තර්ජාතිකව තියෙන්නේ?
මෙතන ඇත්තටම දිලදුක්ෂි අන්සන් සූචි ඉතාමත්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ දෝෂ දර්ශනයට ලක්වෙච්ච චරිතයක් බවට පත් වෙනවා. මොකද ඇය නොබෙල් සාමතාග්‍ය ලබාගත්තු ඇත්තටම මීට කලින් මුළු ලෝකයේම ඇය වෙනුවෙන් පෙනී සිටලා ප්‍රජාතන්ත්‍රවාදය මියන්මාරේ ඇති කිරීම සඳහා ඇය සම්බන්ධයෙන් ලොකු උත්සාහයක් ගත්ත පිරිසක් ඇත්තටම අද ඇයට විරුද්ධව කතා කරන තැනට පත් වෙලා තියෙනවා. මොකද ඇය මේ රොහිංජාවරුන් සම්බන්ධයෙන් නිශ්ශබ්ද ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා ඒ එක්කම දැනට පළවෙන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සාවද්දේව බවටත් ඇය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇය තවත් දැඩි විවේචනයට මෙතනදි ලක් වෙලා තියෙනවා. ඇය එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සැසිවාරයේදී දේශනයක් කිරීමට නියමිතව තිබුණා මේ ලබන සතියේ. නමුත් අවසාන මොහොතේදී ඇය ඒක අවලංගු කරලා නිව්යෝක් නුවරට ගමන් නොකරන්න තීන්දුව කළා තියෙනවා. ඒක ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ඇය එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වුණා නම් මේ සමුළුව සැසිවාරයේදී ඇයව පෞද්ගලිකවම බොහොම දැඩි ලෙස විවේචනය කිරීමට අනෙකුත් රාජනායකයන් සැරසෙන බවකුත් වාර්තා වුණා. ඉතින් ඒ වටපිටාව තුළ තමයි ඇය තීන්දුව කළා තියෙන්නේ මේ රොහිංජා අර්බුදය සම්බන්ධයෙන් දේශීය වශයෙන් විශේෂ ප්‍රකාශයක් කරන්නට. ඒ ප්‍රකාශය සැප්තැම්බර් මාසේ 19 වෙනිදා කියන්නේ ලබන අඟහරුවාද කරන බවට අයත් මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා.
ආසියාතික කලාපයේ තවත් සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ තමයි සිංගප්පූරුව හා සම්බන්ධව අපිට වාර්තා වෙනවා. සිංගප්පූරුවෙන් පළවෙනි ජනාධිපතිවරිය බිහි වුණායි කියලා මේ පසුගිය සතියේදී. මේක කොයි වගේ සුවිශේෂීත්වයක් දරන කාරණාවක් තමයි?
සිංගප්පූරුවේ ජනාධිපතිකම ඇත්තටම වෙන් කළා තියෙන රටේ සුළුතර මැලේ ජාතිකයන් වෙන් වෙන්. ඉතින් මේ ජනාධිපතිවරණේ ජනාධිපති තෝරාගන්නේ මහජන ඡන්දයෙන් නෙමෙයි, නමුත් පාර්ලිමේන්තු ක්‍රමයක් තුළින්. එතකොට අපේක්ෂකයන් 5 දෙනෙක් ඉදිරිපත් වුණා දිලෘක්ෂි. අපේක්ෂකයන් 5 දෙනාගෙන් දෙන්නෙක් චීන ජාතිකත්වයක් තියෙන නිසා ඔවුන් දෙපළ ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ තවත් 2 දෙනෙක් හිටියා. ඔවුන් ඒ අවශ්‍ය සුදුසුකම් සපුරලා තිබුණේ නැtei කියලා ඔවුන් 2 දෙනාත් මේ විදිහටම නොසුදුසුන් හැටියට නම් කළා. එතකොට මේ අපේක්ෂකයන් 5 දෙනාගෙන් හලීමා යකොබ් කියන 63 හැවිරිදි මෙලේ ජාතික කාන්තාව පමණයි ඉතුරුනේ. ඉතින් ඇය නිතරංගෙන් සිංගප්පූරුවේ ජනාධිපතිනිය හැටියට දැන් තීරීපත් වෙලා තියෙනවා. ඇය දැන් වැඩබාර අරගෙන තියෙන සිංගප්පූරුවේ ජනාධිපති හැටියට. නමුත් ඇත්තටම දිලක්ෂ මෙතන විවේචන එල්ල වෙලා තියෙනවා මේ ජනාධිපති වර්ණය අනෙකුත් ජාතීන්ටත් විවෘත විය යුතුයි කියලා. නමුත් සිංගප්පූරුවේ අදහස වෙලා තියෙන්නේ විධායක බලය රහිත ජනාධිපතිට පත් කරගන්නට ඕනේ රටේ සුළු ජාතීන් කොටසක්. මොකද මේ රටේ ඉන්න 1.5 මිලියන ජනතාවගෙන් අතිබහුතරයක් චීන සම්භවයක් තියෙන අය. මෙවැනි ඉහළ තනතුරක් රටේ සුළු ජාතික කොටසකට වෙන් කර යුතුයි කියන ස්ථාවරය තමයි සිංගප්පූරු බලධාරීන්ගේ. ඒ අනුව තමයි මේ විදිහට හලීමා යකොබ් රටේ ජනාධිපතිනිය බවට පත් කරගෙන තියෙන්නේ.
අද මම කතාව අවසන් කරන්න තෝරාගන්නේ ආසියාතික කලාපයේ ප්‍රබල රාජ්‍යනායකයන් දෙදෙනෙකුගේ හමුවක් සහ ඉන් ඇතිවන ප්‍රතිඵල පිළිබඳව සාකච්ඡා කරමින්. ඊයේ දවසේදී ජපාන අගමැති ෂින්සෝ ආබේ සහ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදී හමු වුණා. මේ හමුවෙන් පස්සේ ඉන්දියා අගමැතිවරයාගේ ඡන්ද පුරන්දුවක් ඉටුවන්නට යනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඔබ දන්නවා දුම්රිය මාර්ග පද්ධතිය ඉන්දියාවේ ප්‍රවාහන පද්ධතියට කොයිතරම් වැදගත් අංගයක්ද කියලා. වසරකට දුම්රිය අනතුරු විශාල සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ වගේම දුම්රිය මධ්‍යස්ථාන ආශ්‍රිතව දරුවන් විශාල සංඛ්‍යාවක් අතරමං වෙනවා. ඔබ දැන් පහුගිය කාලවක වන්විදී බලන්න ඇති අර ලයන් බෝයි වගේ බොහොම ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට පවා නිර්මාණය වෙලා තිබුණා මේ ඉන්දියා දුම්රිය ස්ථානවල අතරමං වුණු දරුවෙක් වටා. ඉතින් එහිදී සමස්ත ලෝකයාම දැනගත්තා කොයිතරම් සංඛ්‍යාවක් දවසකට දරුවන් අතුරුදන් වෙනවද කියලා ඉන්දියා දුම්රිය මධ්‍යස්ථානවල. දැන් මේ කතාව මම කිව්වේ මේ හමුව ඉන්දියාවේ දුම්රිය ශාස්ත්‍රයේ විශාල වෙනසක් ඇති කරන්නට යන හමුවක් නිසා. අපි කතා බහ කරමු අමල්. ඊයේ සිදුවුණු මේ රාජනායක දෙපළගේ හමුවේ වැදගත්කමත් ඉදිරියේදී වුණ ආරම්භ කරන මේ සුවිශේෂී වූ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳවත්.
දිලක්ෂ, අත්‍යවශ්‍යම මේ ජපාන් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට පැමිණෙන්නේ මේ දුම්රිය මාර්ගයත් ඒ වගේ මේ දුම්රිය කට්ටල ලබා දීමේ කටයුත්තේ ඇතරම මුල්ගල කැඩීම සඳහායි. ඒක ගුජරාත් ප්‍රාන්තයෙන් ආරම්භ කරන්නට, ඒ කියන්නේ නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රාන්තයෙන් මේක ආරම්භ කරලා වසර 20-23 වෙනකොට මේ කටයුත්ත නිමා කරන්නට තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මේ දුම්රිය මාර්ගය ඇති කිරීම තුළින් ගුජරාත් ප්‍රාන්තයත් මුම්බායත් අතර දැනට පැය 8ක ගමන පැය 3ක් හෝ 3.5ක් දක්වා අඩු කරන්නට පුළුවන් කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ඇත්තටම මෝඩි අග්‍රාමාත්‍යවරයා බලයට පැමිණෙන්නට කලින් ඔහු ලබා දුන්න ඡන්ද පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීමක් හැටියට තමයි මේ අවස්ථාවේදී ඔවුන් හඳුන්වා දීලා තියෙන්නේ.
හොඳයි අමල්, එහෙමනම් සූතිවන්ත වෙනවා ඔබටත් සුපුරුදු පරිදි මේ වරත් මේ ලෝක විත්ති අපිට සමීප කිරීම පිළිබඳව. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දුක්ෂි.